SBS සිංහල ගුවන්විදුලිය සමගින්
ඔක්තෝබර් මාසයේ ADHD රෝගය පිළිබඳව අවධානය යොමු කරන මාසයේ ලෙස සැලකෙනවා. ඉතින් කුඩා ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ගේ එදිනෙදා ජීවිතයට බලපෑම් එල්ල කරන මේ ADHD රෝගී තත්ත්වය පිළිබඳව ඔබව දැනුවත් කරන්න SBS සිංහල සේවයේ අපි හිතුවා. ඉතින් මේ සඳහා අද දවසේ අපත් සමග සම්බන්ධ වෙනවා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය එරන්දි ෆර්නැන්ඩෝ. ඉතින් අයබෝන් කියලා පිළිගන්නවා ඩොක්ටර් එරන්දි ඔබව අද දවසේ අපේ මේ සාකච්ඡාවට.
අයබෝන් දිනේෂ්, ස්තුතියි මා මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තට.
හොඳයි ඩොක්ටර්. ඉතින් ADHD රෝගය ළමුන් තුළ කුඩා අවධියේදීම හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද කියලා පැහැදිලි කරමින්ම අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
ඇත්තටම දිනේෂ්, ADHD කියන තත්ත්වය අපි ඇත්තටම ඒක හඳුන්වන්නේ Attention Deficit Hyperactivity Disorder. එතකොට මේක සිංහලෙන් අපි කියන්නේ ඌන අවධාන සහිත අධික්‍රියාශීලී තත්ත්වය. එතකොට මේක මම කියන්න කැමති මේක මානසික රෝග තත්ත්වයක් නෙමෙයි. මේක මොළයේ ස්නායු වර්ධනයේ අසාමාන්‍යතාවයක් සහ මොළයේ තියෙන රසායනික අසමතුලිතතාවයක් වැනි හේතු කාරණා නිසා හටගත්ත තත්ත්වයක්. එතකොට මේකේ අපි කිව්වා වගේ රෝග ලක්ෂණ ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙනවා. එකක් රෝග කාණ්ඩයක් තමයි අර මම කිව්වා වගේ ඌන අවධාන. එතකොට ඌන අවධානය කියලා කියන්නේ දරුවන්ට අවධානය යම්කිසි කාල ප්‍රමාණයක් පවත්වා ගැනීමට රඳවා ගැනීමට අපහසුතාවය නිසා ඇතිවන රෝග ලක්ෂණ. එතකොට දෙවන රෝග ලක්ෂණ කාණ්ඩය තමයි අධික්‍රියාශීලීතාවය නිසා ඇතිවන රෝග ලක්ෂණ. එතකොට අපි රෝග නිශ්චයේදී මේ රෝග කාණ්ඩ දෙකේම අදාළ රෝග ලක්ෂණ නිරීක්ෂණය කිරීමෙන් සහ රෝග ලක්ෂණ අධ්‍යයනයකට භාජනය කිරීමෙන් මේ රෝගය නිශ්චය කරන්න අපි පාවිච්චි කරනවා.
හොඳයි ඩොක්ටර්. ඉතින් ADHD රෝගී තත්ත්වය දරුවෙකුගේ දෛනික ජීවිතයට විශේෂයෙන්ම මේ පාසලේදී වගේම නිවසේදී බලපාන්නේ කොහොමද කියලත් අපි අපේ අසන්නන්ව දැනුවත් කරලා ඉමු.
ඔව් දිනේෂ්, දැන් ඇත්තටම මේ ADHD රෝග තත්ත්වය දරුවෙකුට බලපාන විදිහ මම කැමති තවදුරටත් විග්‍රහ කරන්න මේ රෝග ලක්ෂණ කාණ්ඩ දෙක තුලින්ම. උදාහරණයක් විදිහට දැන් අපි ඉස්සෙල්ලා කිව්වා ඌන අවධාන තත්ත්වය කියන එක. ඒ කියන්නේ අවධානය මේ දරුවන්ට එක තැනක අවධානය ගොඩක් වෙලා රඳවා ගැනීමේ අපහසුතාවය. ඉතින් ඒ නිසා ඇතිවන රෝග ලක්ෂණ උදාහරණයක් විදිහට මේ දරුවෙකුට පොතක් පොතක් කියවන්න, ගෙදර ඒ දරුවන්ගේ පාසල් වැඩක් කරන්න ඉඳගෙන ඉන්නකොට එයාලා නිතර නිතර නැගිටලා යන්න පුළුවන්, අවධානය බිඳෙන්න පුළුවන්, නිතර නිතර කෑම මොන හරි කන්න යනවා, එහෙම නැත්නම් සෙල්ලම් වැඩවලට යොමු වෙනවා, ඉක්මනට මෙයාලගේ අවධානය බිඳෙනවා, එක තැනක ඉඳගෙන වැඩක් කරන්න බැරි තත්වය. එතකොට තමුන් යම්කිසි වැඩක් පටන් ගත්තට පස්සේ ඒ වැඩේ මග නතර කළා, තව වැඩකට එයාලා ඉක්මනට මාරු වීම, කියන්නේ අවධානය එක තැනක තියාගන්න බැරි නිසා වෙන තවත් දෙයක්. ඊට අමතරව මේ අවධානය තියාගන්න බැරි නිසා ගොඩක් වෙලාවට නම කියලා කතා කරත් මෙයාලට ඇහුන්නේ නැහැ වගේ ඉන්න එක. ඒ වගේම යම් යම් උපදේශ, ඒ කියන්නේ ගෙදරදී දෙමාපියෝ දෙන මොන හරි යම් කිසි වැඩක් පැවරුවොත් ඒක ඉක්මනට අමතක වෙන එක, ඒ වගේම පාසලේදී යම් කිසි පණිවිඩයක් ගෙදරට දෙමාපියන්ට කියලා කියන්න කියලා කිව්වහම ඒක ගෙදර ඇවිල්ලා කියන්න අමතක වෙන එක, ඒ වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඊට අමතරව තමුන්ට අදාළ තමුන්ගේ ඉස්කෝලේ අරන් ගිය පොත්පත් පෑන් පැන්සල් ඒවා ඉතා ඉක්මනින් නැති කර ගැනීම, ඒවා අමතක කරලා දාලා එම, ඒ වගේ දත්ත මේ අවධානය අඩුකම නිසා අපිට මේ දරුවන්ගේ නිතර දක්නට ලැබෙනවා. ඒ වගේම පාසලේදීත් මේ දරුවන් ගුරුවරයාට ඇහුම්කන් නොදීම නිසා, ඒ අදාළ උපදේශ නිවැරදිව පිළි නොපැදීම, ඒ කියන්නේ පාසල් කටයුතු නිවැරදි ආකාරයට අවසාන නොකිරීම, ඒ වගේම මෙයාලට අවධානය තියාගන්න බැරි නිසා ළඟ සිටින දරුවන් සමග අනිත් යාළු එළුවන් සමග කතා කිරීම, ඔවුන්ට බාධා කිරීම වගේ දේවල් ගුරුවරුන්ගෙන් නිතර දෙමාපියන්ව අසන්නට ලැබෙනවා මේ වගේ දරුවන්ගේ මේ අවධානය අඩු ලක්ෂණ නිසා. ඒ වගේම මම කිව්වා අධික්‍රියාශීලී කියන දෙවන රෝග ලක්ෂණ කාණ්ඩය. ඒකෙදී අපි දැකලා තියෙනවා අසාමාන්‍ය ලෙස දඟ දරුවන්. එතකොට මේ සාමාන්‍යයෙන් දරුවෝ කියන්නේ කොහොමද දඟයි? නමුත් මේ දරුවෝ ඊට එහා ගිහින් අසාමාන්‍ය ලෙස මේ ක්‍රියාශීලී සහ දඟ වැඩ කරන දරුවන්. එතකොට මොවුන්ගේ මේ සමගම දක්නට ලැබෙන අනිත් ලක්ෂණය තමයි ආවේගශීලීත්වය. ඒ කියන්නේ කිසිම බයක් නැතුව සමහරක් වෙලාවට භයානක අත්හදා බැලීම් වලට, ඒ කියන්නේ උඩකින් පායනවා, නිතර නිතර මේ අනතුරු වලට භාජනයට ලක්වන ක්‍රියාකාරකම් වලට මේ දරුවෝ නිතරම පෙළඹෙනවා. ඉතින් නිතර නිතර මේ දරුවන්ට අනතුරු කරගන්න සුළු තත්වයක් අපිට පේන්නේ දක්වන ලැබෙනවා. ඊට අමතරව මේ දරුවන්ගේ මේ අධික්‍රියාශීලීත්වය නිසා එක තැනක මේ එක තැනකට වෙලා ගොඩක් වෙලා ඉඳාගෙන වැඩක් කරන්න බැරිකම, නිතර නිතර දඟලන ගතිය, නැගිටලා යන ගතිය, ඒ වගේ මේ අධික්‍රියාශීලීත්වය නිසා දක්නට ලැබෙනවා. නිතර දුව පැන ඇවිදිමින් එක තැනක ඉන්න බැහැ කියලා අපි කියන්නේ අන්න ඒ වගේ ලක්ෂණ පෙන්නුම් කරනවා. ඉතින් මෙම ADHD රෝග මම කියපු මේ රෝග ලක්ෂණ කාණ්ඩ දෙකම නිසා දරුවන්ගේ අධ්‍යාපනයට මේ රෝග ලක්ෂණ බලපාන්න පුළුවන්. ඒ කියන්නේ පාසල් ක්‍රියාකාරකම්, අධ්‍යාපන ක්‍රියාකාරකම් ඔවුන්ට පිළිවෙලට කරගෙන යන්න නොහැකි වීම නිසා ඔවුන්ගේ අධ්‍යාපනයට මේක ඍජුවම බලපාන්න පුළුවන්. ඊට අමතරව මොවුන්ගේ සමාජීය වර්ධනයට ඉතාමත් ඍජුවම බලපාන්න පුළුවන්. ඒ වගේම මේ අපි කිව්ව ආවේගශීලී බව නිසා ඔවුන්ගේ සමාජ සම්බන්ධතා පැවැත්වීමේදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
හොඳයි ડોක්ටර්. ඉතින් අවසාන වශයෙන් ළමුන් සහ වැඩිහිටියන්ට ඇති මේ ADHD රෝගී තත්ත්වය කළමනාකරණය සඳහා දැනට පවතින ප්‍රතිකාර ක්‍රම මොනවාද කියලත් අපි දැනගන්න කැමතියි.
ඔව්, දැන් මේ ADHD කියන රෝගී තත්ත්වය ඉතාමත් සුලභ රෝගී තත්ත්වයක් අපිට මේ දරුවන් තුළ දක්නට ලැබෙනවා. මම මෙතනදී අවධාරණය කළා කියන්න කැමති මේ ADHD කියන රෝගී තත්ත්වය සමහර අවස්ථාවන්දී අපට හඳුනා ගැනීමට අපහසු වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි කුඩා දරුවෝ කියලා කියන්නේ කොහොමත් දඟයි, එයාලා කොහොමත් ක්‍රියාශීලී. ඒ වගේම කුඩා දරුවන්ට ගොඩක් වෙලා අවධානය කියන එක තියාගෙන ඉන්න බෑ කොහොමත්. නමුත් අපි මේ කතා කරන්නේ ADHD කියන තත්ත්වය ඒ සාමාන්‍ය දඟ දරුවන්ට වඩා ඔබ්බට ගිය, ඒ කියන්නේ අධික්‍රියාශීලී, ඉතාමත් අඩු වශයෙන් අවධානය තියාගන්න පුළුවන් තත්ත්වයක්. එතකොට යම් කිසි දෙමාපියෙකුට මේ ගැන සැකයක් මතුවුනොත්, මගේ දරුවාට තියෙන්නේ ADHD කියන රෝගේ තත්ත්වයේද, මේ අධික්‍රියාශීලී දරුවෙක්ද, මෙයාට අවධානය තියාගන්න බැරිද, එහෙම නැතිනම් බොහෝ වෙලාවට තමාගේ පාස, ඒ කියන්නේ දරුවාගේ පාසලේ ගුරුවරයාගෙන් මේ සම්බන්ධයෙන් සැකයක් මතුවුනොත්, මෙයාගේ මේ වගේ අවධානය තියාගන්න මෙයාට අමාරුයි, ඉතාම අධික්‍රියාශීලී දරුවෙක් කියලා යම්කිසි සැකයක් පැන නැගුණොත් ඉතාමත් ඉක්මනින් එම දරුවාව වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරන්න, ඒ කියන්නේ රෝග ලක්ෂණ අධ්‍යයනයකට ලක් කරන්න. ඒක තමයි වැදගත්ම වෙන කාරණාව. ඒ වගේම අපි දෙමාපියෝ කැමති නැහැ සමහරක් වෙලාවට මේ වගේ දරුවන්ට මේ වගේ රෝග තත්ත්වයක් තියෙනවා කියලා සමාජයේ විසින් එක දැනගන්නවට. එම නිසා එයාලා ගොඩක් වෙලාවට මේ වගේ රෝග තත්ත්වයක් අධ්‍යයනයකට යොමු කිරීමට සමහර වෙලාවට පැකිලෙන්න පුළුවන්. නමුත් මම මෙතනදී අවධාරණය කරන්න ඕනේ යම්කිසි දරුවෙකුට ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවා කියලා යම් කිසි සැකයක් තිබෙනවා නම් හැකි ඉක්මනින් ඒ රෝගයට ප්‍රතිකාර කිරීම තුළින් ඒ දරුවාගේ ඒ රෝගයේ තවදුරටත් වර්ධනය වන තත්ත්වය අපිට මැඩ පවත්වන්න පුළුවන්. ඒ දරුවා සාමාන්‍ය දරුවෙකුට සමාන විදිහට ඒ දරුවාගේ අධ්‍යාපනයට සහ ඒ දරුවාගේ සමාජීය වර්ධනයට ඒක අපිට උදව්වක් වෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ දරුවාට ප්‍රමාද නොකර ප්‍රතිකාරවලට යොමු කිරීම තුළින් ADHD කියන රෝග තත්ත්වයට ප්‍රතිකාර වර්ග දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අපි කතා කරනවා මෙතනදී චිකිත්සක ප්‍රතිකාර. එහෙම නැත්නම් චර්යාමය ප්‍රතිකාර. අපි ඉංග්‍රීසියෙන් එක කියන්නේ occupational therapy and behavior therapy කියන. ඕනාම ADHD නිශ්චය කරපු දරුවෙකුට මේ occupational therapy සහ behavior therapy කියන ප්‍රතිකාර ක්‍රමය මගින් ඉතාමත් හොඳ වර්ධනයක් ලබා ගන්න පුළුවන් ඔවුන්ගේ රෝගයට. ඊට අමතරව සමහරක් දරුවන්ට වෛද්‍යවරයා විසින් බොන බෙහෙත්, එහෙම නැත්නම් ඖෂධ නිර්ණය කරන්න පුළුවන්. ඉතින් සමහර දෙමාපියෝගේ වැරදි මතයක් තියෙනවා මේ වගේ බොන බෙහෙත් තුලින් දරුවා මේ බෙහෙත් වලට ඇබ්බැහි වෙන්න පුළුවන්, කවදාහරි මේ බෙහෙත් නවත්ත ගන්න බැරි වෙයි කියලා ඔවුන් මැලි වෙනවා මේ දරුවන්ට බෙහෙත් පටන් ගන්න. නමුත් මම කියන්න කැමති ඒ වෛද්‍යවරයෙක් යම්කිසි මේ වගේ ADHD රෝග තත්ත්වයක් යම්කිසි දරුවෙකුට පවත්වන විට එම බෙහෙත් දරුවාට ඒ බෙහෙත් අවශ්‍යයි කියලා ඒක තීරණය කරන්නේ ඒ දරුවාට ඇත්තටම ඒ බෙහෙත් අවශ්‍ය නම් පමණයි. ඒ වගේම එම බෙහෙත් වර්ග දරුවාට ලබා දෙන්නේ අවශ්‍ය නියමිත මාත්‍රාවට පමණයි. ඉතින් එම නිසා ඒ වගේ බැහැවීම තත්ත්වයකට මේ දරුවන් පත් වෙන්නේ නැහැ. ඒ වගේම යම්කිසි කාලයක් අවසානයේදී මේ දරුවා මේ රෝග තත්ත්වයෙන් ගොඩක් අඩු වුණාට පස්සේ අපිට පුළුවන් ක්‍රමානුකූලව මේ බෙහෙත් යම්කිසි කාලයකදී මේ බෙහෙත් ක්‍රමානුකූලව නවත්තලා දාන්න. ඉතින් ඒවා වෛද්‍ය උපදෙස් මත සිදු කරන්න පුළුවන්. ඒ වගේම මේ ADHD රෝගයට ප්‍රතිකාර කරනකොට පාසලේ ගුරුවරුන්ගෙන් සහ පාසලෙන් ලැබෙන උදව් උපකාර ඉතා වැදගත්. හේතුව අපිට මේ වගේ ADHD තියෙන දරුවෙකුට පාසලේ ගුරුවරයාගේ මගින් අපිට ලබා ගන්න පුළුවන් ඉන්ඩිවිජුවල් ලර්නින් ප්ලෑන් කියලා. ඒ කියන්නේ ඒ දරුවාට අදාළව අපි කොහොමද මේ දරුවාට මේ අධ්‍යාපනය ක්‍රමය මේ දරුවාට අවශ්‍ය විදිහට අපි වෙනස් කරගන්නේ පන්තිකාමරය තුළදී. මොනවද අපිට කරන්න පුළුවන් විවිධ වෙනස්කම්. එතකොට උදාහරණයක් විදිහට මේ දරුවන්ට අවධානය ඉතා කුඩා කාලයක් පවත්වා ගන්න පුළුවන් නිසා, කියන්නේ යම්කිසි ලොකු ප්‍රොජෙක්ට් එකක් වැඩක් කරනකොට ඒක පොඩි පොඩි කොටස් වශයෙන් එයාට ඉවර කරන්න නිම කරන්න උදව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව එකක් එයාව ටීචර්ගේ ඉතාමත් ටීචර්ට වැඩි අවධානයක් දෙන්න පුළුවන් තැනකින් වාඩි කරවගෙන තිබීම. ඒ වගේම යම්කිසි විභාගයක් එහෙම නැත්නම් ඇසෙස්මෙන්ට් එකක් ඉවර කරන්න මේ දරුවන්ට වැඩි කාලයක්, කියන්නේ එක්ස්ට්‍රා ටයිම් එකක් ලබා දෙන්න. අන්න ඒ වගේ යම් යම් වෙනස්කම් කිරීම තුළින් අපිට ඔවුන්ගේ අධ්‍යාපනයට රුකුලක් ලබා දෙන්න පුළුවන්.
හොඳයි. ඉතින් ADHD රෝගී තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන ඔක්තෝබර් මාසයේ ADHD රෝගී තත්ත්වය පිළිබඳව ඔබ දැනුවත් කරන්න SBS සිංහල සේවේ අපි කටයුතු කළා. ඉතින් මේ සඳහා අද දවසේ අපත් සමඟ සම්බන්ධ වුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය එරන්දි ෆර්නැන්ඩෝ. ඉතින් අද දවසේ සාකච්ඡාවෙන් අපි සමුගන්නවා. බොහොම ස්තුතියි ඩොක්ටර් එරන්දි අද දවසේ සාකච්ඡාවට අපත් සමඟ සම්බන්ධ වුණාට.
ස්තුතියි දිනේෂ්.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්